ගුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මේ සූදානම ඌව ගුරු කිතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයනය 11 ශ්‍රේණියේ පාඩම කියලා දෙන්න. අද දවසේ ඌව ගුවන් විදුලියට ඇවිත් ඉන්නවා බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා මහාවිද්‍යාලයේ නෙළුම් කුමාරි ගුරුතුමිය.
අයිබෝවන්, සුබ දවසක් වේවා ආදරණීය දරුවනේ. අපූස සාපේල විභාගයේ සෞඛ්‍ය විෂයට පෙනී සිටින දරුවන්ට මෙම පාඩම ඉතා වැදගත් වේවි. ඌව ගුවන් විදුලිය හා ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ක රැගෙන එන ඌව ගුරු ගෙදර පාඩම් මාලාවට එකතු වීමට ඔබේ යහළුවන්ටත් මතක් කර සිටින්න. ඔබට මෙම පාඩම සමග එකතු වීමේදී ඔබේ පෙළපොත සහාය කර ගැනීම ඉතා ඵලදායී වේවි. මෙම වර්ෂය පුරා මෙකී පාඩම් මාලාව සමග ඔබ නිතතින්ම රැඳී සිටින බව අපි දන්නවා. 11 වසර දරුවනේ, ඔබේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය නිර්දේශයට අදාළව ඔබේ පළමු පාඩම ඔබේ මතකයේ රැඳෙනවා ඇති. ඔබේ පෙළපොත පෙරළුවාම තියෙනවා. මොකද්ද පාඩම? සෞඛ්‍යමත් සමාජයක් ගොඩනගමු. මොකද්ද මේ සෞඛ්‍යමත් සමාජයක් කියන්නේ? මොකද්ද මේ පාඩමේ තියෙන වැදගත්කම? පළමු කාරණේ නම් දරුවනි, මේ අපේ ජීවිතය හා සම්බන්ධ වෙච්ච ඉතා වැදගත් පාඩම. මේ ගිය වර්ෂයේ පටන්ගෙන මේ වර්ෂය පුරාම තවමත් පවතින COVID-19 වසංගතය ඔබේ මතකයේ රැඳෙනවා ඇති. සෞඛ්‍යමත් පරිසරයක් ගොඩනගන්න රජයේ විසින්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ඔබ දකින්න ඇති. එහෙමනම් මගේ දරුවනි, ඔබ දන්නවා ප්‍රායෝගිකව මෙම පාඩම ඔබේ ජීවිතයට ඉතාමත් වැදගත්. අනිත් කාරණේ නම් දරුවනේ, අපෝස සාපේල විභාගයේ පෙනී සිටින ඔබට මෙම පාඩම පදනම් කරගෙන විශේෂ ප්‍රශ්න කිහිපයක් අහනවා. මතක් කරන්න, ඔබ පෙර පාඩම් මාලාවේදී ඉගෙනගත් පූර්ණ සෞඛ්‍ය පාඩම ඔබේ මනෝජ් ගුරුතුමා කියලා දුන්න. මේ පූර්ණ සෞඛ්‍ය පාඩම සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන පාඩම් දෙක පදනම් කරගෙන ප්‍රශ්න කිහිපයක් අහනවා මේ අපෝස සාපේල විභාගයට. ඔබේ බහුවරණ ප්‍රශ්න පත්‍රය පටන් ගන්නෙම පූර්ණ සෞඛ්‍ය හෝ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන තේමාව පදනම් කරගෙන. පළවෙනි, දෙවෙනි, බොහෝ විට තුන්වෙනි ප්‍රශ්නයත් මේ මාතෘකා දෙක ඔස්සේ යන්න පුළුවන්. ඒ වගේම ඔබේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබට තියෙනවා ලකුණු 20ක අනිවාර්ය ප්‍රශ්න. මේ ලකුණු 20 අනිවාර්ය ප්‍රශ්නය තුල ලකුණු 4ක් 6ක් වගේ ප්‍රමාණයක් රැඳිලා තියෙන්නේ ඔබේ පූර්ණ සෞඛ්‍ය පාඩම සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන පාඩම මත. එම නිසා මෙම පාඩම් දෙකම ඔබට ඉතාමත් වැදගත් වේවි. අනිත් දේ තමයි දරුවනි, මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය ගත්තහම අපි දැනගන්න ඕන මේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට තියෙනවා අර්ථ ගැන්වීම. මේ අර්ථ ගැන්වීම මොකක්ද? මේ අර්ථ ගැන්වීම පදනම් කරගෙන තමයි අර මම කිව්ව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ප්‍රශ්න තුන අහන්නේ. සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන එකට අර්ථ ගැන්වීමක් ඔබේ පෙළපොතේ දීලා තියෙනවා ලෝක සංවිධාන සෞඛ්‍ය සංවිධානයට අනුව. සෞඛ්‍ය ප්‍රවර්ධන කියන්නේ මොකක්ද දරුවනි? සෞඛ්‍යයට බලපාන සාධක තමාගේ පාලනයට ගැනීම මග තම සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට පුද්ගලයන්ට හැකියාව ලබා දීමේ ක්‍රියාවලියයි. මේ තුල තියෙනවා මොකක්ද? තමා සෞඛ්‍යමත් විය යුතුයි. එපමණක් නොවේ, තමා අවට ප්‍රජාව සෞඛ්‍යමත් විය යුතුයි කියන දේ. ඉතින් මගේ දරුවනේ, සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන දේ ඇති කළ හැකි ආයතන තියෙනවා. අපි කතා කරන්නේ නම් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය ගැන. කොහොම වුණත් මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන දේ ඇති කිරීමට උපාය මාර්ග, ක්‍රියා මාර්ග කිහිපයක්ම ගනු ලබනවා. මේ කී ක්‍රියා මාර්ග වන්නේ? පළවෙනි දේ, සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති සැකසීම. අපි ඉස්සරහට කතා කරමු මොනවාද මේ ප්‍රතිපත්ති කියලා. ඊළඟ ක්‍රියා මාර්ගයේ විදිහට අපිට භාවිතා කළ හැකි වන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනට හිතකර පරිසරයක් ගොඩනැගීම. තෙවැනි කාරණාව වන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ප්‍රජාදායකත්වයක් ලබා ගැනීම. හතරවෙනි කාරණාව වන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා නිපුණතා සංවර්ධනය කිරීම. පස්වෙනි කාරණය හෝ පස්වෙනි උපාය මාර්ගය වන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබා දීම. ඉතින් දරුවනේ, මම ඔයාලට කිව්වනේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු කළ හැකි ආයතන කීපයක් තියෙනවා. ආයතන හෝ ස්ථාන කීපයක් තියෙනවා. අපි දකින් අපිට විවිධ ස්ථානවල සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු කරන්න පුළුවන්. මොනවාද දරුවනේ මේ ස්ථාන? විශේෂයෙන්ම පාසල, ගම, නගරය, රෝහල, සේවා ස්ථාන, මේ හැම තැනකම අපිට සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු කළ හැකි. මගේ දරුවනේ, ඔබේ පෙළපොතට අනුව ඔබට සරලන විදිහට අපි මේ ඉගෙන ගන්න යන්නේ පාසල තුල සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු කළ හැකි කෙසේද කියන එක. මං දරුවන්ට කිව්වා දැන් උපාය මාර්ග පහක් ඔස්සේ. හොඳට මතක තියාගන්න දරුවනේ, ඔබ මේ උපාය මාර්ග පහ මතරේ මතකයේ තිබිය යුතුයි. මන්ද විවිධ අවුරුදුවල මෙම උපාය මාර්ග පහ පදනම් කරගෙන ප්‍රශ්න අහපු අවස්ථා තිබුණා. මට මතක විදිහට එක් වසරකදී මේ උපාය මාර්ගයන් පහම සඳහන් කරන්න තිබුණා. ලකුණු පහක් ලබා දුන්නා. ඒ වගේම තමයි මම දැකලා තියෙනවා කෙටි ප්‍රශ්න පත්‍රයේ උපාය මාර්ගල් දෙකක් සඳහන් කරන්න හැකිය අවස්ථා තිබුණා. සමහර වෙලාවට අර මම කිව්ව අනිවාර්ය ප්‍රශ්න පත්‍රයේ ඒත් අහලා තිබුණා මේ උපාය මාර්ගයන් එකක් දෙකක් අහපු අවස්ථා තිබුණා. ඒ නිසා මේ උපාය මාර්ගයන් ඔබ අනිවාර්යෙන් පාඩම් කළගත යුතු කාරණා වෙනවා. ඉතින් දැන් අපි කතා කරගෙන ගියේ පාසල තුර සෞඛ්‍ය ප්‍රවර්ධනයේ නගා සිටුවීමට ගත හැකි ක්‍රියා මාර්ගනේ. පළවෙනි දේ කිව්වේ සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති සැකසීම. මොනවාද දරුවනේ මේ ප්‍රතිපත්ති කියන්නේ? ඔබ අහලා තියෙනවද ප්‍රතිපත්ති ගැන? ප්‍රතිපත්ති කියන්නේ මොනවාද දරුවනේ? මේ ප්‍රතිපත්ති සකස් කරන්නේ පාසල මූණපාන සෞඛ්‍ය ගැටලු හඳුනාගෙන එම ගැටලු තුරන් කිරීමට හෝ අවම කිරීමට ගන්නා වූ ක්‍රියා මාර්ග ලෙස තමයි මෙම ප්‍රතිපත්ති සකස් කරන්නේ. මෙම ප්‍රතිපත්ති සැකසීමෙන් පසු එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නීති හා චක්‍රලේඛන සකස් කිරීම සිද්ධ වෙනවා. දැන් ඔබට මතකයට නැගෙනව ඇති ගිය වසරේ මාර්තුවල පටන්ගෙන මේ වෙනකන් පාසල තුල අලුත් ප්‍රතිපත්ති ටිකක් හැදුනා. ඒ වගේම තමයි පාසලට අවස්ථා කීපෙකදී විවිධ චක්‍රලේඛන නිකුත් වුණා. මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන හඳුනාගත්ත ගැටලුව මොකද්ද දරුවනේ? හඳුනාගත්ත ගැටලුව COVID-19. ඒ සඳහා ගත්ත ක්‍රියාම ඒක සඳහා ගත්ත ක්‍රියාමාර්ග වන්නේ ගැටලුව සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග වන්නේ මොනවාද? ගැටලුව සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග ගැටලුව අවම කිරීමට නැතිනම් තුරන් කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග වූ මොනවාද? මුව ආවරණ පැළඳීම, දැත් සෝදා පාසලට ඇතුළුවීම, පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩකට සීමා කිරීම. තව මොනවාද දරුවනි? මීටරේ දුර පවත්වා ගැනීමෙන් පාසලේ අධ්‍යයන කටයුතු සිදු කිරීම. ඔබට මතකයි නේද දරුවනි මේ සියල්ල? මේ සියල්ල මුලින්ම ප්‍රතිපත්ති විදියට ආපු මේ දේවල් පසුව චක්‍රලේඛන සහ නීති බවට පත් වුණා. එහෙනම් මේ ප්‍රතිපත්ති මොකක්ද, චක්‍රලේඛ මොකක්ද කියන දේ ගැන ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති ප්‍රායෝගිකව සිද්ධ වෙච්ච දේවල් එක්ක. අපි බලමු ඊට අමතරව තියෙන ප්‍රතිපත්ති මොනවාද කියලා. පාසලක ඔබට මතක ඇති පාසල තුල කසල කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. මොකද දරුවනි මේ කසල කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති? ඔන්න 6 වසරට යනවා. 6 වසරේ තියෙන 3R concept කියලා එක. 3R සංකල්පය. මේක මොනවද තිබුණේ? 3R වල තිබුණා. 3R වල තිබුණා reduce, අවම කිරීම, reuse, නැවත භාවිතා කිරීම. 3R සංකල්පය තුල තිබුණා reduce, reuse, recycle. මොකද්ද මේ reduce කියන්නේ? අවම කරන්න. පොලිතින් භාවිතය අවම කරන්න. reuse, භාවිතා කරන ලද පොලිතින් නැවත භාවිතා කරන්න. recycle, මෙම පොලිතින් වෙන වෙනම අපි පාසල තුල වෙන වෙනම කසල බදුන් වලට දැමුවා. මොකටද මේ දැමුවේ? රීසයිකල් කරන්න. ඔබ කඩේට යනකොට අරගෙන ගියා මේ ඔය පොලිතින් බෑග් එක නේද? ෂොපින් බෑග් එකකින් කඩෙන් අරගෙන එනවා වෙනුවට. මොනවද? රෙදි බෑග් එකක්. මොනකටද දරුවනේ මේ? රිඩියුස් කරන්න. අවම කරන්න. පොලිතින් භාවිතය අවම කරන්න. ඊට පස්සේ අරගෙන ආපු ෂොපින් ටික පුච්චන්නේ නැතුව, විසි කරන්නේ නැතුව, තැන තැන පරිසරයට මුදාරින්නේ නැතුව තියාගත්තා. මොනා කරන්නද මගේ දරුවනේ? රියුස් කරන්න. නැවත භාවිතා කරන්න. ආයි කඩේට යනකොට අර ඉතුරු වෙච්ච පොලිතින් ටික, ඉතුරු වෙච්ච ෂොපින් කවර ටික අරගෙන ගියා කඩෙන් බඩු ගේන්න. මේවා ප්‍රතිපත්ති පාසල තුල පමණක් නෙවෙයි සමාජය තුල නැති ඇති කරන ලද. ඊළඟට දරුවනේ පාසල තුල පාසල් දරුවන්ට සෞඛ්‍ය පිළිබඳ නිසි දැනුමක් ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ලබා දිය යුතුයි. මේ දෙන්නේ මොකක්ද දරුවනේ? මේ දෙන්නෙත් ඔබට නිසි දැනුමක්, සෞඛ්‍ය පිළිබඳ නිසි දැනුමක්. ඒ වගේම 6 වසර ඉඳන් 9 වසරට එනකන් දරුවන්ට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය නීතිශය අනිවාර්ය කරලා තියෙනවා. මොකටද මගේ දරුවනේ මේ සෞඛ්‍ය පිළිබඳ නිසි දැනුමක් ලබා දෙන්න? ඊළඟ කාරණාව, පාසල් තුර පිරිසිදු පානීය ජලය සැපයිය යුතුයි. ඔබ දැකලා ඇති සමහර විට ඔබේ පාසලෙත් ඇති ෆිල්ටර් සයිකල් තියෙනවා. පිරිසිදු පානීය ජලය ලින්දෙන් හරි එම් නැත්තම් මොනා හරි නල මාර්ගයකින් හරි ඔබට ලබලා දෙන්න උත්සාහ කරලා තියෙනවා, ලබලා දීලා තියෙනවා. ඊළඟ දේ දරුවනි, පාසල් තුල සෞඛ්‍යවත් ආපන ශාලාවක් පවත්වා ගත යුතුයි. මේක ප්‍රතිපත්තිය. දැන් ඔබට මතකයේ නැගෙන ඇති ඔබේ පාසලේ කැන්ටින් එක. එහෙමත් නැත්නම් ආපන ශාලාව. මතක් කරන්න දරුවනේ, ඔබ දැන් ඔය මග දිගට පාර දිගට එන කඩවල් වල තියෙන කෑමයි ඔබේ කැන්ටින් එකේ තියෙන කෑමයි අතර වෙනස? ඔබ අර බොහොම කැමැත්තෙන් කන රසකාරක දාපු කෑම තියෙනවද ඔයාගේ කැන්ටින් එකේ? නෑ, බොහොම සෞඛ්‍යමත් ආහාර තියෙන්නේ. හාල් පිටින් වලින් හදලාද ආහාර ද්‍රව්‍ය. ඒ වගේම තව මොනවාද? ඇට ජාති, මුං ඇට, කව්පි, කඩල වගේ නිර්දේශිත ආහාරයි තියෙන්නේ අපේ ශාලාව තුල. අනිත් කාරණේ තරුවයි දරුවනේ, පාසල් පරිසරයේ අනතුරු වලින් තොර විය යුතුයි. මොනවාද දරුවනේ මේ අනතුරු? මොනවාද මේ අනතුරු සහිත පරිසරයක් කියලා කියන්නේ? මගේ දරුවනේ, අනතුරු සහිත පරිසරයක් තිබුණොත් එහෙම පාසල් දරුවන් අනතුරට භාජනය විය හැකි. ඔබ දන්නවා පාසල වටා සමහර පාසල්වල තාප්පයක් ගහලා තියෙනවා. තාප්පයක් නැත්තම් වැටක් ඉදි කරන්න උත්සාහ කරලා තියෙනවා. ඊළඟට උස් බිම් මෙහෙම තියෙනකොට ඒව ආවරණය වෙන පරිදි විවිධ වැටවල් දාලා තියෙනවා පාසල්වල. පාසල තුල ඉන්න ක්‍රියාශීලී දරුවෙක්, මේ දරුවා අනතුරු වලට භාජනය වීමේ හැකියාව වැඩි. ඒ නිසා දරුවාගේ ආරක්ෂාව උදෙසා පාසල් පරිසරයේ අනිවාර්යයෙන්ම අනතුරු වලින් තොර විය යුතුයි. ඒ වගේම අවුරුදු 12ට අඩු සිසුන්ට පාසල් දන්ත වෛද්‍ය සේවාව ලබා දිය යුතුයි. ඔබේ පාසලේ දන්ත වෛද්‍ය සේවාවක් තියෙනවද ඇති? ශල්‍යාගාරයක් තියෙනවද ඇති? සමහර විට නැතුව ඇති. හැබැයි අමතක කරන්න එපා, ඔබේ පාසලට පැමිණිලා ප්‍රාථමික අංශයේ විශේෂයෙන්ම දරුවන්ගේ දත් ගැන සොයා බලනවා. ඒ වගේම ඔවුන් වෛද්‍ය සායනවලට යොමු කරනවා අදාළ වෛද්‍ය ස්ථානයකට. මතක් කරන්න, රෝහලේ බොහෝ විට සෙනසුරාදා දිනේ ළමයි සඳහාම වෙන් කරපු දිනය. මේ උත්සාහ කරන්නේ කුමක්ද? පාසල තුල සෞඛ්‍යමත් ප්‍රතිපත්ති ඇති කිරීම. ඊළඟට මම කියන්න යන්නේ මගේ දරුවනි, ඔබ මතක් කරන්න අර එක වසර පොත, ඒක මතක් කරලා ඔබේ පෙළ පොත දිහා බලන්න. මොනවද දැක්ක වෙනස්කම්? පළමු වෙනස්කම තමයි අර ලොකු බෝල අකුරු තියෙනවද මේ පොතේ? අකුරු පුංචි වෙලා ප්‍රමාණයෙන් කුඩා වෙලා. එක වසර තිබිච්ච පොතේ දැක්ක ගමන් එහෙට අකුරු ලොකුට පේනවා. මතක ඇති? ඔබ නම් ඉගෙන ගත්තේ මං හිතන විදියට අමර නයනා ලොකු ලකුරින් තිබුණා. මොකද උනේ දෙක වසරට එනකොට අකුරු ප්‍රමාණය පොඩ්ඩක් පොඩි වුණා. අර ලොකුට අකුරු ලියන්න ගියපු ටීචර් ටිකක් පොඩි කරන්න අකුරු උත්සාහ කරා. තුන වසරට එනකොට තවත් කුඩා වුණා. දැන් ඔබේ පෙළ පොතේ ඊටමත් පුංචි ප්‍රමාණයෙන් අකුරු තියෙනවා. ඇයි මේ? විවිධ වවයස් සීමා සඳහා අකුරු වල ප්‍රමාණය, ඒ වගේම වර්ණය නිසි පරිදි පවත්වාගෙන තියෙනවා. අනිත් කාරණෙත් මතක් කරන්න දරුවනේ, ඔය එක්කම ඔබ එක වසර දෙක වසර පහ වසරට එනකන් වාඩි වෙච්ච අර පුංචි පුටුවයි මේසයයි, දැන් ඉඳගන්න පුටුවයි මේසයයි මොකක්ද වෙනස් කරලා තියෙන්නේ? ඔබේ වයසත් එක්ක ඔබ භාවිතා කරන මේස පුටු වෙනස් වෙලා තියෙනවා දරුවනි. ඇයි ඒ? ඔබේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම සඳහා ඔබ පුටුවක වාඩි විය යුතු ආකාරය ඔබ දන්නවා. කෙසේද තියෙන්න ඕන? ඔබේ කඳ කොටස සෘජුව පැවැත්විය යුතුයි. ඔබේ දෙපා පොළවේ ගෑවිය යුතුයි. එක වසරින් ඔබට දුන්නා නම් එහෙම 11 වසරින්ද ගත්ත පුටුව කකුල් දෙක මනවනා ඉන්න තමයි වෙන්නේ. හැබැයි මගේ දරුවනේ, එදා ඔබට දීපු පුංචි පුටුවේ ඔබ බොහොම පහසුවෙන් හිටියා. අද ලැබුණ නම් එහි පුංචි පුටුව ඔබට පුළුවන්ද? අන්න ඒකයි දරුවනේ, විවිධ වයස් සීමා සඳහා මේස පුටු වර්ග උස සහ ප්‍රමාණ තීරණය වෙලා තියෙනවා ප්‍රතිපත්තියක් විදිහට පාසලක් තුල. එහෙමනම් අපි කතා කරේ සෞඛ්‍ය ප්‍රවාදන ප්‍රතිපත්ති සැකසීම සහ යම් යම් සෞඛ්‍ය ප්‍රවාදන ප්‍රතිපත්ති මොනවද කියලා සැකසීලා තියෙනවා. ඊළඟට දරුවනේ අපි කතා කරන්න යන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර පරිසරයක් ඇති කිරීම පාසල තුල. මොකද්ද දරුවනේ මේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර පරිසරයක් කියලා කියන්නේ? පරිසරය කියන දේ අපි භෞතිකව දකින දේ වගේම විවිධ සීමාවල තියෙනවා. භෞතික පරිසරයක් තියෙනවා, මානසික පරිසරයක් තියෙනවා, සමාජීය පරිසරයක් තියෙනවා. මේකේ පරිසර තුනෙන් එක් පරිසරයක් වූ ප්‍රවර්ධන මට්ටමේ නොතිබුණොත් ඔබේ අධ්‍යාපනයට බාධාවක් වෙනවා. සෞඛ්‍යමත් පුරවැසියෙක් ඇතිවීමේ හැකියාව නැති වෙලා යනවා. පාසලක තිබිය යුතු භෞතික පරිසරය කෙසේද තිබිය යුත්තේ? භෞතික පරිසරය කිව්වහම අපිට අතගාලා බලන්න පුළුවන්, දකින්න පුළුවන් පරිසරය. මේ පරිසරය තුළ පිරිසුදු පානීය ජල සැපයීමක් තිබිය යුතුයි. ඊළඟ කාරණේ මොකද්ද? ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබිය යුතුයි. මොකද්ද මේ ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් කියලා කිව්වේ? සිසුන් 50කට එක් වැසිකිලියක් තිබිය යුතුයි. ඒ නිසා තමයි අර පන්තිය කියන්නේ එක පන්තියකට එක වැසිකිලියයි කියලා දීලා තියෙන්නේ. 50කට එකක් කියන අර්ථ ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේම පන්ති කාමරය තුළ මනා ආලෝකයේ වාතාශ්‍රය තිබිය යුතුයි. ඔබට මතක ඇති, දැන් ආපහු මං යනවා මේ ප්‍රායෝගික තත්ත්වයට මේ COVID-19 එක. මේ කාලේ අපිට කිව්වේ මොකද්ද? පන්ති කාමරය වාතාශ්‍රය තිබිය යුතු පරිසරයක තිබිය යුතුයි, ආලෝකයේ ලැබිය යුතුයි. අපි අනිවාර්යයෙන්ම මොකද්ද දරුවනේ කරන්නේ? පන්ති කාමරයේ දොර ජනෙල් අරින්න කියලා කිව්වා, මනා වාතාශ්‍රයක් ලැබීම සඳහා. ඒ වගේම තමයි දරුවනේ පාසලක් තුළ නිසි පරිදි කසල ඉවතලෑම සිදු කළ යුතුයි. ඔබේ කෘෂිකර්ම පීරෙඩ් එකේ, එහෙම නැත්නම් ප්‍රායෝගික තාක්ෂණ විෂය යටතේ ඔබ ගෙවතු වගාවෙත් අනිවාර්යෙන් නිලින වෙති දරුවනේ. මේකත් බෞතරික පරිසරයක තිබිය යුතු ලක්ෂණයක් වෙනවා. ඒ වගේම අර මං කලින් සඳහන් කරා වගේ දරුවන්ට හානිකර අනතුරුදායක දේන් තොර පරිසරයක් තිබිය යුතුයි. අනිත් කාරණාව තමයි ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් සැපය යුතුයි. පහසුකම් කියනකොට මොනවාද? ක්‍රීඩා උපකරණ වගේම ඉඩකඩත් බලපානවා. මට හිතෙන විදිහට බණ්ඩාරවල ප්‍රදේශයේ පාසල්වල නම් මේ ඉඩකඩ පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කඳු වැටිත් එක්ක වෙන්න ඇති. මේ ඉඩකඩත් හැබැයි පාසලක නිසි පරිදි සැපය යුතුයි. ඊළඟට කල්පනා කරන්න දරුවනේ, අපි දැන් කතා කරේ භෞතික පරිසරය කොහොමද වෙන්න ඕනද පාසලක් තුළ කියලා. දැන් අපි කතා කරන්න යන්නේ මොකක්ද? පාසලක් තුළ මානසික පරිසරය තිබිය යුතු ආකාරය. මොකක්ද දරුවනේ මානසික පරිසරය කියන්නේ? අපි කතා කරා පූර්ණ සෞඛ්‍ය පාඩමේදී මානසික පරිසරය නෙවෙයි මානසික යෝග්‍යතාවය. මතක ඇති නේද? මේ මානසික පරිසරය හොඳින් තිබුණොත් තමයි අපි සෞඛ්‍යමත් වෙන්නේ. අපි කිව්වනේ පූර්ණ සෞඛ්‍ය කියන්නේ ශාරීරික යෝග්‍යතාවයේ පමණක් නොවන බව. එහෙමනම් මානසික පරිසරය හොඳින් තියාගනම් නම් මානසික පරිසරය හොඳින් තබා ගැනීමට නම් පාසල තුර ශිෂ්‍යයන් අවමානයට ලක් නොකළ යුතුයි. කාගේ අතින්ද දරුවනේ ශිෂ්‍යයන් අවමානයට ලක් විය හැක්කේ? ශිෂ්‍යයන් අවමානයට ලක් විය හැකි ශිෂ්‍යයන් අතින්ම, වැඩිහිටිහු බාල, සමහර විට ගුරුවරින් ගුරුවරුන් අතිමුත්, සමහර විට හැබැයි ගුරුවරු ඒ වගේ දේවල් නොකරනවා කියා මා තරයේ විශ්වාස කරනවා. අනිත් කාරණය පාසල තුළ වැඩ කරන කම්කරුවන් අතින් හෝ පාසලෙන් පරිබාහිරව සිටින දෙමාපියන් අතින් ශිෂ්‍යයන් අවමානයට ලක් විය යුතුයි. පාසලෙන් පරිබාහිරව සිටින දෙමාපියන් අතින් හෝ පරිබාහිර පුද්ගලයන් අතින් ශිෂ්‍යයන් අවමානයට ලක් විය හැකි. මෙසේ තිබුණොත් පාසල් මානසික පරිසරය හොඳ තත්ත්වයක නැහැ. එසේනම් ශිෂ්‍යයන් මොනියම් කෙනෙක් අතින් හෝ අවමානයට ලක් නොකළ යුතුයි. ඊළඟ කාරණාව දරුවනේ හිංසනය. මේ හිංසනය කියන දේත් ඒ වගේම තමයි. තමගේ යාළුවා අතින් හිංසනයට පත් වෙන්නත් පුළුවන් කෙනෙක්. යාළුවෙක් නම් හිංසනය කරන එකක් නෑ, එයා යාළුවෙක් නෙවෙයි වෙන්නේ තියෙනවා. එහෙම නැත්නම් සමවයසී කණ්ඩායමක් අතින් හිංසනය සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වැඩිහිටි ශිෂ්‍යයන් අතින් හිංසනයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ සමහර විට මං අර කිව්ව විවිධ පුද්ගලයන් අතින් දරුවෙක් හිංසනයට ලක් විය හැකි. නමුත් ශ්‍රී ලංකාවේ පාසල් තුළ දරුවන් හිංසනයට ලක් නොවන බව මම තරයේ විශ්වාස කරනවා. දරුවන් හිංසනය නොවන පරිසරයක්, මානසික පරිසරයක් තිබිය යුතුයි. ඒ වගේම සීල් ශිෂ්‍යයන්ට එක සීසලකිය යුතුයි. පාසලට පැමිණි ශිෂ්‍යයෙක් වෛද්‍යවරයෙකෝ කම්කරුවෙකෝ කසල සෝදන්නෙකු නෙවෙයි. අන්නේ දී තරයේ මතක තබා ගත යුතුයි. අප පාසලට පැමිණෙන්නේ ශිෂ්‍යයෙක්, යාළුවෙක්. හැම දෙනාගේම තත්ත්වය එකම මට්ටමක තබා එකසේ සැලකීම වැදගත් වෙනවා. දරුවෙකුගේ මානසික පරිසරයේ යහපත්ව තබා ගැනීමට නම්. ඒ වගේම දරුවනේ මානසික ප්‍රශ්න දරුවන්ට ඇති වෙන්න පුළුවන්. ඔවුන්ට මේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා උපදේශන සේවාවන් තිබිය යුතුයි. මේ මොනවාද උපදේශන සේවාවන්? ඔබ දන්න ඔබේ පාසලේ කාමරයක් ඇති. ඔබට උපදේශන ලබා ගැනීම සඳහා, ඔබේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා, ඒ වගේම පාසල් පරිසරයේ මානසික ආතතියෙන් තොර විය යුතුයි. ඔන්න ඔය විදිහට තමයි අපි පාසල් පරිසර මානසික පරිසරය යහපත්ව පවත්වා ගන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ පාසලක් තුල සමාජීය පරිසරයේ කෙසේ තිබිය යුතුද කියන එක. පළමු කාරණාව, ප්‍රජාතාන්ත්‍රික බව ආරක්ෂා විය යුතුයි. පාසලක් තුල ප්‍රජාතාන්ත්‍රික බව ආරක්ෂා විය යුතුමයි. අනෙක් කාරණාව, කණ්ඩායම් වැඩසටහන් සඳහා ඉඩකඩ තිබිය යුතුයි. සමාජීය වශයෙන් අපට අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගැනීමට නම් අනිත් පුද්ගලයාගේ අදහස් වලට ගරු කිරීමට නම් සවන් දීමට නම් අප කණ්ඩායම් ක්‍රියාවලට සම්බන්ධ විය යුතුයි. ඒ සඳහා ඉඩකඩ පාසලක් තුල පැවතිය යුතුයි. එසේම මනා ගුරු සිසු සම්බන්ධතාවයක් පැවතිය යුතුයි. ගුරුවරයා ශිෂ්‍යයා හඳුනන්නේ නැත්නම්, ශිෂ්‍ය ගුරුවරය හඳුනන්නේ නැත්තම් පොඩි ගැටලුවක් තියෙනවා. ඊළඟ කාරණාව, දරුවනි, විවේක කාලය ප්‍රයෝජනවත් ගැනීම සඳහා විවිධ වැඩසටහන් තියෙන්න ඕන පාසලක. මොනවාද මේ වැඩසටහන්? ක්‍රීඩා වැඩසටහන්, එහෙමත් නැත්නම් පොඩි පොඩි ක්‍රියාකාරකම් සඳහා, ඊට පස්සේ පුංචි පුස්තකාල වගේ දේවල්. ඒ වගේ දේවල් පාසලක තියෙනවා නම් ඉතාමත් වැදගත් සමාජීය පරිසරයේ ගොඩනැංවීම සඳහා. අනිත් කාරණාව, විවිධ ක්‍රියාකාරකම් සඳහා සමිති සමාගම් තිබිය යුතුයි. ඔබ පාසල තුල ක්‍රියාත්මක වෙනවා ඇති සිංහල සාහිත්‍ය සමිතිය, බෞද්ධ සමිතිය, සමහර විට ක්‍රීඩා සමිතිය, මේවා ක්‍රියාත්මක වෙනවා ඇති. ඊළඟට දරුවනේ, ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා අවස්ථා ලබා දිය යුතුයි. හැමතිස්සෙම දරුවා පන්ති කාමරය ඇස්සේ කොටු කරගෙන උගන්වන්න උත්සාහ කරනවා නම් බිය වේද? යහපත් පුරවැසි, පූර්ණ සෞඛ්‍යයෙන් හිමි පුද්ගලී. ඔන්න ඔය කාරණාව තමයි අපිට වැදගත් වෙන කාරණා. ඊළඟට දරුවනි, අපි මේ කතා කරන්න යන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය ඇති කිරීමට ප්‍රජාදායකත්වය ලබා ගන්න කොහොමද කියලා දැනගන්නයි. අපි බලමුකෝ දරුවනි, මේ ප්‍රජාව කියන්නේ කවුද කියලා. ඔබ දන්නවා ප්‍රජාව කියන්නේ කවුද කියලා? පාසලේ පරිබාහිරව අපට සිටින සියලු පුද්ගලයන් ප්‍රජාව. මේ පාසල හා සමාජය අතර ඇති සම්බන්ධතාවය දෙපාර්ශ්වයෙන් විසින්ම අන්‍යෝන්‍ය වශයෙන්ම ප්‍රයෝජනවත් විය යුතුයි. ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා පාසල මගින් විවිධ ක්‍රියාමාර්ග, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ කාලේ නැති වුණාට ඔබට මතක ඇති සමහරට ඔබේ අයියලා අක්කලා සමහර වෙලාවට ගිය රෝහල පවිත්‍ර කරන්න, ඒ වගේම පන්සල් භූමිය පවිත්‍ර කරන්න. මොනවද මේ කරන්නේ? අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා ප්‍රජාව සමග. ඊළඟට දරුවනි, තාමුණාද ප්‍රජාදායකත්වයක් අපි පාසලට ලබා ගන්න අවස්ථා. දැන් මේ දවස්වල නම් අපි බොහොම ඉහලින් ගන්නවා ප්‍රජාදායකත්වය. මොනාටද? මතක් කරන්නවා, විස බීජ හරණය කරන්න පන්ති කාමරය තුළ ඔබේ දෙමාපියන් ගින්නෙන අවස්ථා තියෙන. අවට පිරිසුදු කරන්න, කලිනුත් ගෙන්නවා, ශ්‍රමදාන කටයුතු සිද්ධ කරන්න. එහෙම දෙමාපියෝ උපරිම සහයෝගයක් ලබා දීලා තියෙනවා පාසලට. ඊළඟට දරුවනි, මේ ප්‍රජාදායකත්වය ලබා ගැනීම ඉහලින් තිබීම මගින් සෞඛ්‍ය ප්‍රවර්ධනය ඇති කිරීමට ඉතා වැදගත් වෙනවා නියතයි. හතරවෙනි කාරණාව, සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය විය යුතුයි. මොනවාද දරුවනේ මේ සෞඛ්‍ය නිපුණතා කියන්නේ? මේකෙන් අදහස් කරන්නේ සෞඛ්‍යයට හිතකර චර්යාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය කුසලතා දියුණු කර ගැනීමයි. නිවැරදි තීරණ ගැනීම, ඵලදායි සන්නිවේදනය. හිතන්නකෝ, අපි ලබාගත් නිපුණතා තුලින් තමයි අපි වෙළඳපොළට ගිහින් ඉවරලා අහවල් ආහාරද්‍රව්‍ය මිලදී ගන්න ඕන. මේක මේ විදිහට සෞඛ්‍යයට හොඳයි, මේක අපේ තාත්තට කන්න හොඳ නෑ. තීරණය කරන්න පුළුවන්. ඔබ තුල තියෙනවා නිපුණතා. ඒ වගේම දැන්වීම් වලින් අදහස් කරන දේ නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාව, ඵලදායි සන්නිවේදනය. මේ නිපුණතා සංවර්ධනය සඳහා පාසලක් තුළ කරන්න පුළුවන් විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. විවාද තරඟ පැවැත්වීම, ඊට පස්සේ ප්‍රශ්න විචාරාත්මක තරඟ පැවැත්වීම. මේ තුළින් දරුවා තුළ ඇති කරන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා. ඊළඟට පස්සිනි උපාය මාර්ගය, පාසලක් තුළ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට ගන්නා මොකක්ද මේ? සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබා දීම. මොනවාද දරුවනේ මේ අවශ්‍ය සේවාවන්? ඔබ දන්නවා, පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීම පිණිස රජය විසින් පාසල තුළ විවිධ සේවාවන් ක්‍රියාත්මක කරනවා. මොනවාද මේ සේවාවන්? ඔබ දන්නවා, ඔබේ එක් අවධියක ඔබේ උස බර මැනලා ඔබේ මහජන සෞඛ්‍ය නිලධාරී විසින් අරගනු ලබන ලේඛන. මේ මොකද්ද කරන්නේ? ඔබට නිසි බර නිසි උස තියෙනවද කියලා බලන වයසට සරිලන. ඒ වගේම තමයි ඔබට දෙනවා බෙහෙත් පෙති ටිකක් ඉස්කෝලේ. මොනවද දෙන බෙහෙත් පෙති? යකඩ පෙත්තක් තියෙනවා, පණු පෙත්තක් දෙනවා, ෆෝලික් අම්ලය ලබා දෙනවා. ඒ වගේම අර බෙහෙත් දෙන්නේ ඇවිල්ලා බෙහෙත් දෙලා ඇති නිසි කලදී මොනවද දෙන්නේ? ප්‍රතිශක්තියෙන්නත් ලබා දෙනවා. අන්නේ දේවල් තමයි දරුවනේ ඔබට ලබා දීලා තියෙන සෞඛ්‍ය සේවාවන්. ඊළඟට දරුවනේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයට වෙන අදාළ වෙන නීති රීති. මේක අපිත් බොහොමයක් කතා කරා. බලන්නකෝ දරුවනේ, නීති රීති මොනවාද කියලා. අර ප්‍රතිපත්ති නීති රීති විදිහට ආවා, චක්‍රලේඛ විදිහට ආවා. පළවෙනි නීතියක් විදිහට අපිට ගන්න පුළුවන් පළමු ශ්‍රේණියේ සිට නවේ ශ්‍රේණිය දක්වා සෞඛ්‍ය ලැබුම ලබා දීම අනිවාර්ය වීම විෂය නිර්දේශය තුළ. ඔබ ඉගෙන ගන්නවා, යහපත් පුරුදු ඉගෙන ගන්නවා. එකේ ඉඳන් පහේ වෙනකන් සෞඛ්‍ය කියලා විෂයක් ඉගෙන නොගත්තට ඔබ ඔබේ පරිසරයේ පාඩමේදී ඉගෙන ගන්නවා. සෞඛ්‍ය පුරුදු සම්බන්ධව, සෞඛ්‍යමත් ආහාර සම්බන්ධ. හයේ ඉඳන් නවේ වෙනකන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය ඉගෙන ගන්නවා. ඊළඟට දරුවනේ, සෞඛ්‍ය පහසුකම් සැපයීම අනිවාර්ය වීම, සෞඛ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධ කරුණු වෙන්නේ ඔබ පාසලේ ළිඳක් පවතිනවා නම් ළිඳ අනිවාර්යයෙන්ම ආවරණය වී තිබිය යුතුයි. මොකක්ද මේ සිද්ධ කරලා තියෙන්නේ? ළමයාගේ භෞතික පරිසරය හදලා තියෙනවා මොන විදිහටද? අනතුරු වලින් තොරවීම සඳහා. ඊළඟට දරුවනි, සිසුන් 50කට එක් වැසිකිළියක් ඇති කිරී ගැනීමට ක්‍රියා කිරීම. ඔබ දන්නවා වැසිකිළි පහසුකම් එහෙම මදි පාසල්වල පසුගිය අවුරුදුවල වැසිකිළි සකස් කරලා දුන්න රජයේ විසින්. ඊළඟට දරුවනි, අනතුරු වලින් තොර පාසල් පරිසරයක් තිබීම. අනිත් එක තමයි වර්ෂයකට වරක් අනිවාර්යයෙන්ම ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඔබ දකින්න ඇති, මතක ඇති, ඔබ පෝස්ටර්ස් ගැහුවා, කතා පැවැත්තුවා, ශ්‍රමදාන කරා. මොකක් යටතේ මේ ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ? දරුවනේ, ඊළඟට අපි කතා කරන්න යන්නේ ජීවිතයේ ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක. මොනවාද මේ ජීවිතයේ ගුණාත්මක භාවය කියන්නේ? ජීවිතයේ ගුණාත්මක බව කියන්නේ ජීවත් වීමේ ආයු කාලය දීර්ඝ කර ගනිමින්ද ලිඩ රෝග හා දුබලතා පත්වීම අවම කර ගනිමින්ද සතුටින් හා ප්‍රබෝධමත්ව කටයුතු කිරීමයි. මේ ජීවිතයේ ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක මොනවාද දරුවනි? ඒ කියන්නේ ආයු කාලය වැඩි කරගන්න, සතුටින් ජීවත් වෙන්න, දුබලතා අවම කරගැනීමෙන් ජීවත් වෙන්න තියෙන ඕන සාධක මොනවාද? පළමු සාධකය ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහළින් තිබිය යුතුයි. නොවන රෝගවලට ගොදුරු වීම වළක්වා ගනිමින් ප්‍රතිශක්ති හැකියාව වැඩි කර යුතුයි. ඒ වගේම ඊළඟ කාරණේ මොකද්ද? ආර්ථික මට්ටම කොහොමද තියෙන්න ඕන? හොඳ තත්ත්වයක තියෙන්න ඕන. ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි වෙන්න නම් ආර්ථික මට්ටම ඉහළ මට්ටමක තිබිය යුතුයි. ඒ වගේම තවම නැද්දරුවනි, පිරිසිදු පරිසරයක් තිබිය යුතුයි. ඊළඟ කාරණාව, අධ්‍යාපනය ලබා ගැනීමට ඇති හැකියාව වැඩි විය යුතුයි. ඔබ දන්නවා අනිවාර්ය පාසල් අධ්‍යාපනය තිබිය යුතුයි ළමයිට. ඊළඟට ඔබ ලබා ගන්නා වූ අධ්‍යාපනයට සරිලන සුදුසු රැකියාවක් කිරීමේ අවකාශ තිබිය යුතුයි. අනිත් කාරණාව තමයි යහපත් පෞල් ජීවිතයක් පැවතිය යුතුයි. අනිත් කාරණාව මොකද්ද දරුවනි? නිදහසේ තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒ වගේම ජීවිතයේ අධ්‍යාත්මිකංශය දියුණු කිරීමට ඇති අවකාශ ලැබිය යුතුයි. දැන් එහෙනම් අපි කතා කරා ජීවිතයේ ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක මොනවාද කියලා. මේ අපි කතා කරන්න යන්නේ ගුණාත්මක භාවයේ ඉහළ මට්ටමක පවතින ප්‍රජාවක දැකිය හැකි ලක්ෂණ මොනවාද කියලා. මොනාද දරුවනේ, ගුණාත්ම භාවයේ ඉහළ මට්ටමක තිබෙන ප්‍රජාවක දැකිය හැකි ලක්ෂණ? පළමු දේ තමයි මේ ප්‍රජාව වැඩවල යෙදීමේ කාර්යක්ෂමතාවයේ ඉතා ඉහළ මට්ටමක පවතින. ඒ වගේම ආයු අපේක්ෂණය වැඩි වෙනවා. ආයු අපේක්ෂණය ලංකාවේ පිරිමි නම් අවුරුදු 70ක් කියලා තමයි ඔබේ පෙළපොතේ සඳහන් වෙලා තියෙන්නේ. ගැහැණු නම් අවුරුදු 79ක්. ඊළඟ ලක්ෂණය තමයි බෝ නොමන රෝග ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. දැන් නම් ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බෝ නොවන රෝග පාසල් මට්ටමේ දරුවන්ට පවා දෙන්නේ නැති වෙනවා. බෝ නොවන රෝග වලට හේතු මොනවාද දරුවනේ? අයහපත් දිනචර්යාවන් සහ ආහාර පුරුදු. ඊළඟ ලක්ෂණය නම් නිවැරදි ආහාර රටා අනුගමනය කරනවා. නිවැරදි ආහාර රටා අනුගමනය කරන පුද්ගලගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හියලයි. ඒ වගේම නිවැරදි ආකාරයට ව්‍යායාම කරනවා, මානසික ආතතිය පාලනය කරගන්නවා. මගේ දරුව මතක් කරන්නකෝ, ඔයගොල්ලෝ ව්‍යායාම එහෙම කරනවද කියලා. ව්‍යායාම කොහොම වෙතත් පාසලට ගේන බෑග් එකත් අම්මුස්සන් ඉන්න ඕන සමහර වෙලාවට, එහෙම නේද? නෑ, මගේ දරුව එහෙම නැතුව ඇති කියලා හිතනවා. ඒ වගේම දරුවනේ තවත් ලක්ෂණයක් තමයි දුම්මෙටි හා මත් පැන් මද්‍රව්‍ය වලින් බැලකිච්ච පිරිසක් දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රතිපත්තිකරුකයි මේ අය. මානසික සුවය වර්ධනය කරගන්න සතුටින් ඉන්නවා. සරල දිවි පැවැත්මක් ගත කරනවා. ඔබගේ ගත කරන්නේ සරල දිවි පැවැත්මක් වෙන්නේ ඇති. ඒ වගේම ඉහළ සාක්ෂරතාවයක් පවතිනවා. හරි දරුවනි, අපි මේ කතා කරන්න යන්නේ ඊළඟට පුද්ගලයෙක්ගේ ගුණාත්මක භාවය මැනිය හැකි නිර්ණායක මොනවාද කියලා. මේ නිර්ණායක කිව්වහම මේ නිර්ණායක බොහෝමයක් අපි මීට පෙර වසරවලදී කතා කරලා තියෙනවා. පළවෙනි නිර්ණායකය තමයි ශරීර ස්කන්ධ දර්ශකය. මොකද දරුවනි ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ? බොඩි මාස් ඉන්ඩෙක්ස් BMI කියනවා. මොකද්ද මේ? ඔබේ ශරීරයේ බර උසට සරිලන පරිදි හෝ තිබෙනවද කියලා බලන එකට. කොහොමද මේක බලන්නේ? ඔබේ බර ගන්න මන් දන්නවා, ඔබ දන්නවා. කොහොමද BMI එක මයින්නේ කියලා? කොහොමද මනින්නේ? ඔබේ බර කිලෝග්‍රෑම් වලින් මැනගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? බර කිලෝග්‍රෑම් වලින් මැනගෙන මේ බර ප්‍රමාණය බෙදන්න ඕන මොකෙන්ද? උසේ වර්ගයෙන්. උසේ වර්ගය ගන්න මීටර් වලින්. එතකොට මීටරයට කිලෝග්‍රෑම් කොච්චරද කියලා ඔබේ ශරීර ස්කන්ධ දර්ශකයේ එයි. ඒ වගේම බලන්නකෝ ඔබ පොඩි කාලේ අර ඔබේගේ සෞඛ්‍ය වර්ධන සටහන් පොතක් තියෙනවා. මේ සටහන් පොතේ මේ ශරීර ස්කන්ධ දර්ශකයේ සටහන් වෙලා තියෙනවා. තීරුත් තියෙනවා. තැඹිලි පාට, කොළ පාට, ලාදම්, තදදම්. මොනවාද මේ තැඹිලි පාටින් පෙන්නලා තියෙන්නේ? කෘෂි බව. කොළ පාටින් නිසි බර. ලාදම් පාටින් අධි බර. තදදම් පාටින් ස්ථූලතාවය. ඊළඟට ගුණාත්මක භාවයේ මැනෙහික ඊළඟ ලක්ෂණය වන්නේ ඉනිහි වට ප්‍රමාණය. කොහොමද මනින්නේ? ඉනිහි වට ප්‍රමාණය අරගෙන උස වලින් බෙදනවා. මේක කොච්චර ප්‍රමාණයක්ද තියෙන්න ඕන? 0.5ට අඩු විය යුතුයි. ඊළඟ නිර්ණායකය ශාරීරික යෝග්‍යතාවය. ඊළඟ එක මතක ශක්තිය. ඊළඟ කාරණාව ලිඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව. ක්‍රියාශීලීත්වය. ප්‍රසන්න පෙනුම. ස්වස්ථතාවය සහ යහපුරුදු. මොකක්ද දරුවනේ ස්වස්ථතාවය කියන්නේ? සෞඛ්‍ය, තමාගේ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම. ඊළඟට මැනිය හැකි අනිත් නිර්ණායකය වන්නේ අන්තර් පුද්ගල සමතතා යහපත් මට්ටමක පවතීම. ඉතින් දරුවනේ, ඔබට මේ පාඩමින් ඉගෙන ගත්ත කාරණා දැන් මතක ඇති. මොනවාද? සෞඛ්‍ය ප්‍රවර්ධනය, ජීවිතයේ ගුණාත්මක භාවය, ජීවිතයේ ගුණාත්මක භාවය මැනිය හැකි නිර්ණායක. මේවා පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. එහෙමනම් මම හිතනවා ඔබ මම කියපු ප්‍රශ්න පත්‍රයේ මේ හා අශ්‍රිතව තියෙන බොහෝ ගැටලු වලට පිළිතුරු සැපීමේ හැකියාව ඇති කරගෙන ඇති. මගේ දරුවනේ, මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ ප්‍රශ්නෙට පිළිතුර ඔබ මට SMS මාර්ගයෙන් හෝ එවන්න. ප්‍රශ්නයේ විදිහට මම දෙන්නේ, ජීවිතයේ ගුණාත්මක බව මැනිය හැකි නිර්ණායක සඳහන් කරන්න. ඔබට මේ ප්‍රශ්නයට පිළිතුරු මාගේ දුරකථනයේ අංකය වෙන 0.76 436 6836 SMS මාර්ගයක් ඔස්සේ දැනුම් දිය හැකි. බොහොම ස්තුතියි.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයන පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ නෙළුම් කුමාරි ගුරුතුමිය.
ඌවේ කුරුකිතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරුකිතර
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.